సమంతా చక్రవాళేషు అత్రా గచ్ఛంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మ శవన కాలో అయం బదంత ధమ్మ శవన కాలో అయం బదంత ధమ్మ శవన కాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అపగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అపగే నమస్కారయ వేవా. అద మీ దేశనావే దాయకత్వయ మాలబే పొతువరావ పార పదించి కేజీ విజయదాస్ మహాత్మా దూదరువన్ ప్రధాన పిన్వత్ పిరిసై దాయకత్వే దరల తిబేని. విజయదాస మహాత్మా ప్రధాన పినుతుంట దేశనావ అవసాని అపి అనుమోదనా కరాన్న బలాపృత్తు వెనో. దెన్ ధర్మశ్రవణీయ కరాన్నట కాలే. పిన్వత్ని బుదురజానన్ వహన్సే నమక్ మీ లోకి పహలవెన్ని బోమ కాలికి. ఎతటి కాలికిం బుదురజనసనమ పహాల వేళ మీ లోకేట మతుకరాన్ని సంపూర్ణ దుఃఖ నిమాకరగాన్ని వెడపిలివేళ. మీ బుదుర మీ సామాన్యం అపే మనసు వెడకరణ విధిహ దిహా బలువామ పేనో అపే మనసు నిరతురు క్రియాత్మక వెన్ని నివరది దిశాన తీయటని వేరది పెద్దట. బుదురజనసు వదాల అవిద్యావ నిసా సంస్కార హదాగాన్న తెనక తమై మీ తున్ భూమి అనువమయాన సత్యం ఇన్ని కేలా కౌరు అత అరియటి తండ పులువన్ జాతి అన్నే నివేరదివ లోకే దకిన పిరిసక్నే. నివేరదివ లోకే దకిన అనం ఏ నివేరదివ లోకే దకిన తెనక తమాతుల స్మతు వెన్ని అతిశయిన్మ స్వభావిక తత్వ వతురవకి. ఎత్తుకడ వతురవలట బెదీమక్ నేని వతురవలట దెం మీ వతురవలట లోకే బెదీమక్ నేని హోదేవత్ హోదల అవను నరకేవత్ హోదల అవను అసత్పురుషేటత్ వతురు లెబ్బిను ఆ సత్పురుషేట లెబ్బిను బెదీమక్ నేని ఇది వతురవ స్వభావధారి మీ రీత్మయే. ఎత్తుకడ అర అపి హితన విధియ హరియట బలపాను అపిట అపి హితన విద్య అరియట బలపానో అమె అవిద్యాసాగత సంస్కార రేస్కర్ల తున్ భూమి అనువయన సత్యాట ఇక అరియట బలపాన దయా. అపి ఇన్ని తున్ భూమి అనువయన గమనక అపి ఇన్ని ఏని శాతమా అపి మీ ఔల్ విద్యట వికార విద్యట హితాన్ని అపి హితాన్ని హరి విద్యటని మీ మహాపిశు విద్యట నిహితాన్ని ఓయన్నిసా వెండేతి అప్పగే బుదురజనాశివదాలి సబ్బే పుతుజ్జన వ్యౌమత్తక మానిని మీ పృతజ్ఞనియో మానసిక లెడ్డు కేలా. ఏక ఎత్తటమ మీ బాబా ఇతాల కియవి మాకేక ఇక నికడు నికం ఇతన్ని పులు మొకద్దే కీల తీయని కేలా ఏక సింగళ హొందమ సింగళ తీరుమతమై సియలు పృతజ్ఞనియో మానసిక లెడ్డు కేనిక ఉమ్మత్తక భావికిం ఇన్ని కేలా. అపే మనస హెమ విలావకం ఉమతువకిం తీయని ఏ ఉమతువక స్వభావే ముఖద్ ఉమతువక టావేనిక లక్షణి ముఖద్ నెతి దయా కెతి భావట ఒళ్ళు యాదాగాను ఉమతువే స్వభావే తమై ఎత్తటమ నెతి తత్వయా తీయను అఖిల ఒళ్ళు యాదాగాను. ఎదగొడ నెతి దయా కెతి భావట మవాగని ఇన్నికి ఉమతువక్ కపట తీయను ఏక లోకు ఉమతువక్ ఏక నో పవతిన దయా పవతినోకిలితాగ నిన్ను అనిత్యవీయన అనాత్మవీయన వసంగే పవత్వండ బరి నోయలియుతూ అతహర దమియుతూ మట్టమి లోకేయక్ తీయన్ని నాముత్ పిన్నోత్ని లోకే అలెనవా గెటెనవా దెవటెనవా తెవరెనవా ఎంగేలుం కంపానవా ఏ ఆట ఓన విద్యట పాలనే కరండ హదనవా ఇతిన్ ఏ ఏక ఎతులితమై లోకే పీడావ నిర్మాణి వెన్ని ఏ పీడావ ఎతులితమై సంస్కార జననే వెన్ పీడావక్ నిర్మాణి వినోని దెంబలాన్ని ఎలునాట పాసి ఏక ఎతులి పీడావక్ నే నిర్మాణి విని అలిచ్చ తెంగులు తెంగువాల ఎలిల వాసేకరణం హరి పీడావక్ నే నిర్మాణి ඇයි වෙන කෙනෙකුට අයිතිවෙයිද කියල බයයි. වෙන කෙනෙක් ගයි කියල බයයි. එතකොට වෙන කෙනෙක් කාට අයිති වෙයි කියලා බියක් උපදින්නේ ඔයාලගේ සිතේ ඇති වෙච්ච වටිනාකම නිසා මිසක් ඒක ලෝකයට අදාළ නිසාම නෙමෙයිනේ. ඕගොල්ලන්ගේ ලෝකයට අදාළම තත්වයක් නෙමෙයිනේ ඒක. දැන් සමහර ඕගොල්ලෝ රකින්නේව අපිට රකින්න හිතෙන්නේ නැහැ. අඩුම ඔයාලා රකින්නේව අල්ලපු ගෙදරටවත් රකින්න හිතෙන්නේ නැහැ සමහර අයට. නමුත් ඔයාලා බලන්නකො කොච්චර මහන්සි වෙනවද රකින්න කියලා. පුදුම මහන්සි යන්නේ වෙන්නේ ලෝකේ රකින්න. එහෙම රකින්න මහන්සි වෙන්නේ ඇත්තටම ලෝකේ වටිනා නිසා වෙන්න බෑනේ. නෑ වටිනා නිසා නල්ලපු ගෙවල් වල ඇත් රකින්න එපා ඒක. ඔයාලට වටිනා නිසා ඔයාලා රකින්නවා. එයාලට වටිනා නිසා එයාලා රකින්නවා. අපිට වටිනා නිසා අපි රකින්නවා. එතකොට වටිනාකම කියන්නේ අපට සාපේක්ෂව පවතින දෙයක් මිසක් පොදු සාපේක්ෂතාවයට අදාළ තත්ත්වයක් නෙමෙයි. පොදු සාපේක්ෂතාවයට අදාළ තත්ත්වය ඇතුලේ නිර්මාණය වෙන දුකක් තියෙනවා. ඒකට කියනවා සංස්ථාගත දුක කියලා. ලෝකේ දුකේ පැති දෙකයිනේ තියෙන්නේ. සන්තානගත දුක, සංස්ථාගත දුක කියලා දුක දෙකක් තියෙනවා. දුකේ ස්තරයන් පැති දෙකක් තියෙනවා. එතකොට සංස්ථාගත දුකත් නිර්මාණය වෙනවා අපි හැමෝගෙම කතාවට අදාළව. ඒක ලෝකයට සාපේක්ෂව බලනකොට, තමන්ට සාපේක්ෂව බලනකොට සන්තානගත ඇතුලේ දුක නිර්මාණය වෙනවා. ලෝකයට සාපේක්ෂව බැලීමෙන් සංස්ථාගත දුකද, තමන්ට සාපේක්ෂව බැලීමෙන් සන්තානගත දුකද නිර්මාණය වෙනවා. සාපේක්ෂව නොබැලීමෙන් දුක නිරුද්ධ වෙනවා. ඔච්චරයි. සාපේක්ෂතාවයට තියෙන විරුද්ධ වචනේ මොකද්ද? නිරපේක්ෂ. ලෝකෙ නිවන නිරපේක්ෂකයි. ලෝකෙ කිසිම විද්‍යාත්මක තර්කයකට මේක වෙනස් කරන්න බෑ. අනික ලෝකෙ විද්‍යාව ඉගෙන ගත්ත මිනිස්සු මේක එහෙම මේකත් එක්තරා ඉතා ගැඹුරු කියවීමක්. මේක ලෝකෙ අයට අල්ලන්න බෑ. අපි ළඟට එනවනේ එක එක විවිධ විද්‍යාව ගැන දැනුමක් තියෙන, භෞතික ක්‍රියාවලින් සම්බන්ධ උගත්කම් තියෙන අය. ඒ හොයාගෙන ආවට ඒගොල්ලන්ට අල්ලන්න බෑ. ආයායහනු. එහෙනම් මේකට ඕන එක වෙන දෙයක්. ඒක ප්‍රඥාව කියන්නේ. ලෝකෙ දෙපැත්තකින් දුක නිර්මාණය වෙනවා. සංස්ථාගත දුක, සන්තානගත දුක. ලෝකයට සාපේක්ෂව කියවා බැලිමින් සංස්ථාගත දුක ජනනය වෙනවා. ඒ දුක ගෙදර හැමෝටම තියෙනවා ඒකට අදාළව. ගමේ ඔක්කොටම තියෙනවා ඒ සංවේගයේ සමහරට. සංස්ථාගතයි ඒ දුක. සන්තානගත දුක එම නෙමෙයි. යා යා බලන විදියට තමයි දුක තීරණය වෙන්නේ. ඒ දුක යාට විතරයි අදාළ. ඒකනේ සමහර මිනිස්සු අතෑරුණාට පස්සේ මිනිස්සු ජීවිතේ පවා නැති කරගන්න හිතනවා. නමුත් ඒ ගෙදර ඉන්න අයට හිතෙනවා මේ මනුස්සයෙක් ඔළුව නරක් වෙලා කියලා. ඒගොල්ලන්ට හිතෙනවා මේ මොකට මෙච්චර දඟලනවද, මොකට මෙච්චර නහිනවද කියලා හිතෙනවා. ඒක සන්තානගතයි. සංස්ථාගත නෑ. ඒ දරුවන්ට ඇති වෙන දැන් සමහර ඔය ප්‍රේම සම්බන්ධතා නිසා තරුණ ගෑනු ළමයිට, පිරිමි ළමයිට ඇති වෙන දුක යම්මට නෑ ඒක. ඒක සංස්ථාගත නෑ, సంతానගතයි. සමහර දේවල් තියෙනවා ඒ සංස්ථාවටම එක වගේම බලපාන අඩු වැඩි වශයෙන් වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් දුක උරුමයි ඒක ඇතුලේ. එතකොට ලෝකයට සාපේක්ෂව පොදු තත්ත්වයට සාපේක්ෂව විමසා බැලීමෙන් සංස්ථාගත දුකද, තමන්ගේ අභ්‍යන්තරයට සාපේක්ෂව විමසා බැලීමෙන් సంతానගත දුකද නිර්මාණය වෙනවා. කිසිදු අයුරකින් සාපේක්ෂව බලන්නේ නැත්තම් මතුවෙන ස්වභාවිකත්වයක්. ඒ ස්වභාවිකත්වයට තමයි නිර්වාණයයි. ඒ කියන්නේ අතිශය ස්වභාවික වීමේ ඵලයක් විදියටයි කෙනෙකුට නිවනට පත් වෙන්න වෙන්නේ. ඒ කියන්නේ සරුවාකාරයක මැදහත්කමක් ඇති වෙන්නේ. ආයි ලෝකේ බෙදන්න පොඩ්ඩක්වත් කෑල්ලක් පේන්නේ නැහැ. අපිට ලෝකේ බෙදන්න පුළුවන්. බෙදන්න බැරි මට්ටමට ඔයාලව, ඒකනේ බුද්ධ ශාසනේ බෙදන්න බැරි මට්ටමටම ලෝකේ පව විග්‍රහ කරලා බලා ගන්න ඕනි ඉස්සල්ලා. ඒ කියන්නේ අපි කරන්නේ පළවෙනියෙන්ම ලෝකේ පව බෙදන්නම බැරි මට්ටමට විභාග කරගන්නවා. එතකොට එයාට පේනවා බෙදලා බලද්දි වටිනාකම පේන්නේ නැහැ. හොඳට බලන්නකො ඔයාලට ওই වටිනාකමනේ ප්‍රශ්නේ. සිතේ වටිනාකම හිටින එක නේද ලොකුම ප්‍රශ්නේ. බෙදලා බලන්න පුරුදු වෙන්න ඕනම තැනක. හොඳට බෙදලා බලන්න. එන්නෙම නෑ වටිනාකම. සමහර රෙදි තියනවා නේද පුදුම වටිනෝනි. සමහර සන්නාම සහගත ඇඳුම් තියෙනවා. දැන් මම්මට මතකයි මං එක වෙලාවක ඔය මේ පෞගේ කාලේ මේ ඔය බැංකොක් වල ගිහින් මේ නිකන් මම ඒක එක්තරා නිකන් ෂොපින් මෝල් එකක ඇවිදගෙන යන ගමන් මං දැක්කා ඒ රටේ සල්ලි වලින් සමහර ඇඳුම් ඒ රටේ සල්ලි වලින් සන්නාම සහිත සමහර ඇඳුම් නිකන් මම බැලුවා නිකන් මේක තේරුම් ගන්න මේ යනින ගම ඒ සමහර සන්නාම ඇඳුම් පින්වත්නි ඒක හිතා ගන්න බෑ 7000යි 8000යි බාත් එතකොට ලංකාවේ ඒ ෂර්ට් එක 70000ක් විතර ලංකාවේ මුදලින් එතකොට මිනිසු ගිහින් ඉතින් ඊවත් තෝරලා ගන්නවා සමහර මිනිසු ඒ සන්නාමයට නිගන්නේ එතකොට ඒ සන්නාමේ ගහලා තියෙනකන් නේද වටින්නේ රත්තරන් වලින් බියලා නැහනේ. ඒ සන්නාමේ ගහලා තියෙන නිසානේ ওই වටිනාකම දෙන්නේ. අනික ඔය සමහර මිනිස්සු ඇඳුම් ඇඳගෙන ඉන්නේ වටිනවා කියලා එයාලා විතරනේ දන්නේ. ඒ සමාජයේ දාන්න ඔයා හිතාන ඉන්නවා මාව එසවිලා පෙනෙයි එකෙන් කියලා. දැන් මේ සිවුර වටිනවද නැද්ද කියලා මමනි දන්නේ. හරි. මේ සිවුර වටිනවද නැද්ද කියන එක ඔයාලා දන්නවද ඔයාලා සිවුරු ගැන මොනවද දන්නේ? දන්නේ නැතුව සිවුරු තෝරන්න ගිහින්නේ ඔය රෙදි කෑලි නිකන් අරන් එන්නේ. නිකන් දන්නේ නැතුව සිවුරු තෝරන්න යන්න එපා. විශේෂයෙන් මේ කඩවල වලින් සිවුරු ගන්න එපා පූජා කරන්න. සාවනාස නමකින් හොඳට හොදිසි කරලා ගන්න මේ තියෙන ලංකාවේ කඩවල වල සිවුරු නැහැ. ඇයි ඒගොල්ලෝ සිවුරු ගැන දන්නේ නැහනේ? ඒගොල්ලෝ බිස්නස් කාරයෝනේ. වලට අවංකව සිවුරක් පූජා කරන්න ඕන නම් එහෙම තැන් ලංකාවේ දෙකක් තුනක් තියෙනවා හොඳට සිවුරක් තෝරලා ඒ ස්වාමීන් වහන්සේගෙන් අවශ්‍යතාවයත් අහලා මොකද ඔයාලා හිතනවද අපිට දෙන පූජා කරන සිවුරක් පොරොනෝ කියලා මගේ මේ තරම් ජීවිත අත්දැකීම් වලට මට පූජා කරපු අටපිරිකරම් මම පොරවලානේ මොකද අපි සිවුරු මේසියක් විතර පාවිච්චි කරන්නේ නැහනේ අපි මේ කාලයක් දැන් මේ දැන් පොරවගෙන ඉන්න සිවුර මං හිතන්නේ අවුරුද්දකට වැඩි පොරොනෝ ඇති ඊටත් වඩා වැඩි ඇති සෝදනෝ ආය පොරවනවා අපි මේ බහුභාණ්ඩික නැහැ අපි කවදාවත් සිවුරු පහක් හයක් පාවිච්චි කරන්නේ නැහැ එතන එහෙනම් ඕගොල්ලෝ අපිට පොරවන්න කියලා සිවුරු දුන්නා කියලා ඔයාලා හොඳට මතක තියාගන්න අපි නම් ඔය පොරවන්නේ නැන්නේ අපි ඔය පොරව ඇයි ඔය පොරවන්නත් බෑ සමහර ඒවා සිවුරු නෙමෙයි සමහර ඒවා දැන් සිවුරක් නම් යාටත් පිරිසෙන් කඩ පහකටත් වඩා වැඩියෙන් මහලා තියෙනවා සිවුරු කඩේ සිවුරක් අරගෙන මැහුම් ගලවලා බලන්නකෝ මහලා නැහැ කපලා. නිකන් මැහුම් පෙන්නලා විතරයි. එහෙනම් බොරුවක් කරලා තියෙන්නේ. එහෙනම් ඔයාලා නිකන් ওই සිවුරුවේම අරන් පූජා කරන්න එපා. ඒක තේරුමක් නැහැ. අටපිරිකරක් පූජා කර හොඳ සිවුරක් පූජා කරන්න ඕනේ. ඉතින් ඒක ප්ලෑන් කරගන්න සැලසුම් කර. මහන්න තමන් එකතු වෙලා. සිවුරු මහන විදිහ ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තියෙනවා. මගද කෙත වගේනේ සිවුරු මහන්. හඩවලට මහනවා පොඩ්ඩක් එහෙට මෙහෙට ඇද වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මේක ඇද තියනවද කියලා කවුද දන්නේ දැන් බලන්න මේ සිවුර ගොඩාක් කොටු විදියට මහලා තියෙන්නේ එතකොට මේක ඇද පළුදු හොයන්න කවුරුද ඕගොල්ලෝ එනවද මගේ සිවුර බලන්න නැහනේ එහෙම ඉන්නේ නැහැ එතකොට මේ සිවුර වලට අදාළ විනයානුකූල තත්ත්වයන් තියෙනවා එතකොට ඒවා අපි හදලා තමයි පොරවන්නේ මේ සිවුර වලට අදාළව පින්වත්නි මේ විනයානුකූල මේ සිවුරට අදාළ ගැඹුරු තත්ත්වයන් තියෙනවා. ඒවා දන්නේ නැතුව සිවුර පූජා කළාම යා ලොකු අමාරුක වැටෙනවා. ඇයි සිවුර පූජා කරන්න යා දන්නේ නැහනේ. එතකොට දැන් මේ පුංචි පුංචි කෑලි තියෙනවා මේ සිවුර වල මේ. මෙතන පොඩි කොටසක් තියෙනවා. මේ පොඩි කොටසක මේ පොඩි හතරැස් කොටුවක් එක නූලක් තියෙනවා මේ. බලන්න මේ සිවුරට අදාළ දේවල් මේ පොඩි වලල්ලක් වගේ එකක් තියෙනවා. මේ සිවුරේ ඒවා නැතුව සිවුරක් වෙන්නේ නැහැ. ගාන්ටිය ජංගෙය කීකේ මේ සිවුරට අදාළ තත්ත්වයන් තියෙනවා. එතකොට ඒවා මොකක්වත් දන්නේ නැතුව තමයි ලංකා මිනිස්සු සිවුරු පූජා කරන්නේ. ඒ නිසා සිවුරු පූජා කළ වැඩක් නැහැ. එතකොට මේ සිවුරක් පූජා කරනකොට යා මේකේ කතාව හොඳට දැනගන්න ඕනේ. එහෙම නැත්නම් යාට පූජා කරගන්න බෑ ඇත්තටම. ඒ නිසා ඔයාලා හිතන්න එපා ඔයාලා පූජා කරන සිවුරු අප පොරවනෝ ඇති කියලා. එහෙම කවුරුත් ආඳුල පොරවන්නේ නැහැ. ඔයාලාට පිරිකර අරහිමි අරගෙන පූජා කළාට අපි පොරවන්නේ නැහැ. ඒක ඇත්ත කතාව කියන්න ඉපායි. මොකද අපිට එම් පොරවන්න උමනා නැහැ නේ. අපි ඉතින් පොරවන්නේ සිවුරු දෙකක් තුනක් විතරනේ. ඔය පූජා කරන සිවුරු ඔක්කොම පොරවන්න ගියොත් සිවුරු වලට වෙනම කාමරයක් හදන්න වෙනවා. අපි එම් පොරවන්නේ නැහැ. එනිසා ඔයාලට හොඳ සිවුරක් පූජා කරන්න ඕන නම් ඒක ස්වාමිනාසකෙන් අහලා ඒ අදාළ විනයානුකූල මහණ හදන තැන් තියෙනවා ඒක තමන්ගේ මතින් මහනෝ ස්වාමිනාසිනමක උපදෙස් දෙයි සිවුරක් මහණේක ඔය ඇඳුම් මහණේක තරම් අමාරුනේ එතන මේක සිවුරක් වෙන්නේ මේ මහණ විද්‍ය අනුවනේ මුල් ස්වභාවයට ගිහින් බලන්නකෝ මං ඒ කියන්නයි මෙයාවේ වටිනාකම තියෙනවද කියලා දැන් මේ රෙදි ගේන මිනිස්සයා සාදු කී කීයද ගෙනත් තින්නේ ලංකාවට දැන් මේ අපි පොරොන් රෙද්ද තායිලන්තෙන් ගෙනන රෙද්දක් ලංකාවේ හාඳුල්ල ගොඩාක් තායිලන්තෙන් තමයි සිවුරු පාවිච්චි කරන්නේ මොකද ලංකාවේ තේරවාදී සම්ප්‍රදායේ මුදු මේ ලෝකේ මූලස්ථානයි කියලා කිව්වට මේ ලංකාවේ සිවුරක්වත් හදලා නැහැ දැන් බුරුමෙට තියෙනවා බුරුම සිවුරක් තායිලන්තේ තියෙනවා තායි සිවුරු ලංකාවේ තේරවාදී කේන්ද්‍රස්ථානයි කියලා කියන්නේ අපිට සිවුරක් නැහැ පින්නවත් හරියට වෙන රටවල් වල ආණ්ඩුවේම හරියට ඒ සිවුරේ ආරක්ෂාව පරිස්සම ඒවා විනයානුකූලව උදව් කරනවා දැන් මේ වගේ උදව් කරන්නේ මේගොල්ලන්ට වැඩන්නේ ඒවා එතකොට මේ අතිරේක කතාම නෙමෙයි මේ වැදගත් කතා එතකොට මේ සිවුරේ පූජනීයත්වය ඔයාලට හම්බ වුණේ මේ විදියට මහලා මේ විදියට තියෙන නිසානේ මේකේ මුල් ස්වභාවය කොහොම එකක්ද මුල් ස්වභාවය රෙද්දක්නේ ඒ රෙද්දට තායිලන්තේ මේකට වටිනාකමක් දෙයිද රෙද්දට මේ රෙද්දි කෑල්ලට වටිනාකමක් දෙයිද දෙන්නේ නෑනේ ඒ රෙද්දට මුල් කාලේ මේ සිවුරු රෙද්දට කලින් තිබ්බම නූල් ටිකක්නේ ඒ නූල් වලට කවුරුත් වටිනාකමක් දුන්නාද මේ වගේ මේ සිවුරු වල ඔළුව උඩ තියාගෙන ගෙනලා පූජා කරන්නේ සාදු සාදු කිය කී මේ සිවුරේ මුල් ස්වභාවයට ගිහින් බැලුවොත් මොකුත් වෙනස් නොකොට මුල් කතාවට ගිහින් බැලුවොත් මුලට ගිහින් බැලුවොත් මේ සිවුරේ මේ සිවුර මේ විදියට මහලා තිබුණාම ඔය පින්නතුන්ලා වටිනාකම දුන්නට මුල් ස්වභාවයට වටිනාකම දුන්නට මේ මට්ටමට මේ සකස් කිරීමට වටිනාකම දුන්නට මේ සිවුර මහන්ඩ කලින් නිකම්ම නිකන් රෙද්දක් මේ රෙදි බිම පාග පාගත් ඉඳති සමහර විට දැන් මේ රෙදි අහුරද්දිහම මිනිසුන් කොච්චර පෑගින්නේ නැද්ද ඒ ලොකු රෙදි පීස් විදියට නින්නේ වටිනාකමක් තිබ්බද නැහනේ ඊටත් මුලින් ගිහින් බැලුවට පස්සේ දැන් ඔයාලා අද මේ සිවුර සමහරට අත ගන්නත් බය අනේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අතාල දෙයන්නේ කියලා. ඔයාලා දැන් ගෞරවයක් ආදේශ කරලා වටිනාකමක් විශේෂ වටිනාකමක් ආදේශ කරලා තිබ්බට මේකේ මහණ්ඩ කලින් මුල් ස්වභාවයේ නිකම්ම නිකන් රෙද්දක්. ඊටත් කලින් මුල් ස්වභාවය මොකද්ද? නූල් ටිකක්. ඒ නූල් ටිකටත් කලින් තිබ්බා කෙඳි ටිකක්. සමහර ඒ කාලේ තිබුණා පටරෙදි. එතකොට පටරෙදි පට පණුවන් හරහා යොදා ගන්න දේවල්. එතකොට පට පණුවෙක්ගේ ආහාර කොළ වර්ග. මේ රෙද්දක වෙන කතාවක් නේ තියෙන්නේ රෙදි කෑල්ලකට අදාළ. මේ රෙදි කෑල්ලට අදාළ වෙනම කතාවක්. මෙහිම ඇවිල්ලා ඒ කෙඳි ටික නූල් ටික ඊට පස්සේ රෙද්දක් විදියට ඊට පස්සේ කාලේ මේක කවුරු හරි මිනිස්සෙක් අරගෙන මේක සිවුරක් කරන්නයි යන්නේ කියලා මහලා ඔයාලගේ දෝතට හම්බුනාම ඔගොල්ලෝ සමහර මේක අත ගන්න පවා බියජනක ගෞරවණීය බවක් මේක බොරුවක් නිපින්නොත් හැම දෙයක්ම ඔය වගේ බොරු ලෝකෙ ඔක්කොම බොරු අපි හිතින් දුන්න වටිනාකම් තියෙන. අන්නේ විදියට මුල්ම ස්වභාවයට ගිහින් ඕනම දෙයක් බලන්න. ඉන්නෙම නෑ වටිනාකම. ඒකට බුද්ධ ශාසනයේ වචනයක් කියන මොකද්ද? ඒකනේ කියන්නේ ආචික්කණ දේශනා බුදුරජාණන්සේ එහෙම තමයි දේශනා කරලා තියෙන්නේ. පඤ්ඤපණ පණවලා තියෙන්නේ. ගිහින් බලන්න වටිනාකම තියෙනවද කියලා. නෑමයි. පට්ටමන පිහිටුවලා තියෙන්නේ මහන්නේ මුල් ස්වභාවය වටිනාකම නෑ කියලා. විවරණ විවෘත කරලා තියෙ විභජන බෙදලා බලන්න කියලායි තියෙන්නේ. ඒකනේ බෙදලානේ අපි බැලුවේ. අද මේ සිවුරට සද්ධාව ඉපදුනාට ගෞරවය ඉපදුනාට මේ සිවුර වල සාදු කිය කියා ඔළුව සමහර බිම තියන්නේ එනකම. බිමක තියන්නේ. තියන්න පුළුවන් පූජනීයම තැන තියන්නේ. තියන්නේ වෙන තැනක. එහෙම ගෙනාපු අය පින්නතුන්ලා මේ වටිනාකම දුන්න දේ මූලික தത്വයට ගිහින් විස්තර කරලා බලන්න වටිනාකමක් තියෙනවද කියලා. පින්වත්නි වටිනාකමක් නැහැ. වටිනාකමක් නැහැ. එතකොට වට් මුල් ඕනම දෙයක දැන් මම මේ සිවුර ගැන අවටිනාකම් හදා ගන්න එපා ගන්න සිවුර ආපෝ නිකන් ඇඳුමක් නේ ඕක කියලා විශේ෷ හැඟීමකට යන්න කියලා නෙමෙයි මං කියන්නේ විශේ෷ හැඟීමකට නොයා ඉන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ ලෝකේ සියල්ල මූලික தත්ත්වයේදී වටින්නේ ලෝකේ සියල්ල මූල ඒ වටිනාකම තියෙන්නේ එයා පාවිච්චි කරන විදිය අනුව පාවිච්චි කරන විදිය තියෙන්නේ ඒ අනුව වටිනාකම තියෙන්නේ දැන් මැටිවල වටිනාකමක් තියනවද නැහනේ බාසු නැහැ කෙනෙක් ඕකේ පිළිමයක් හැදුවොත් මිනිසු අඳින්න ගන්නවනි ඒකෙන් වලන් හැදුවොත් මිනිසු උයන්ඩ ගන්නවනි ඒක ඒක එයා පාවිච්චි කරන විදිය අනුවයි වටිනාකම තියෙන්නේ ලෝකෙ කිසිවක් වටිනාකම ආරෝපණය කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ ලෝකෙ කිසිවක්වත් වටිනාකම ආරෝපණය කරන්න තත්ත්වයක් නැහැ ලෝකෙ සියල්ල තුල පවතින ස්වභාවික රිද්මයානුකූල තත්ත්වයක් කියලා දැක්ක ගමන් එයාගේ සිත ලෝකෝත්තර වෙන්න ගන්නවා කෙනෙක්ගේ සිත ලෝකෝත්තර වෙන්නේ ඒ අවකාශය ඇතුලේ පින්නවත් කෙනෙක්ගේ සිත ලෝකෝත්තර වෙන්නේ ඒ අවකාශය තුල ලෝකෝත්තර වීම කියන්නේ බඳු තත්ත්වයක් සම්පූර්ණ කිසිතේ වටිනාකම ගැලවිලා ගියාට පස්සේ තමයි කෙනෙක් කිසිත ලෝකෝත්තර වෙන්නේ කොච්චර වටිනාකම ගැලවෙන්න ඕනද කියනවා නම් නිබ්බාණං නාබිනන්දති නිවනට දසිත වටිනාකම නොයා ගියොත් නිවනටපත් වෙන්නේ කියලා ඉතින් බලන්න බුදුරජාණන්සේගේ දේශනා කොච්චර ගැඹුරු යෙදුමක්ද නිබ්බාණං නාබිනන්දති අභිනන්දනේ කියන්නේ වටිනාකම ගිහින් එයා සතුටින් පිළිගන්නවා කියන එක. අපි සතුටින් පිළිගන්නේ වටිනාකම ගියොත් විතරයිනේ. අභිනන්දනේ කරනවා කියන්නේ අභිනන්දති. නන්දනේ සතුටු වෙනවා අභිනන්දති. එයා ඒක ඇතුලේ විශේෂයෙන් සතුටු වීමට උපාය මාර්ග පාවිච්චි කරනවා. අභිනන්දති. බුදුරජාණන් වහන්සේ අදාළ මොකද්ද? නිබ්බාණං නාබිනන්දති. මහන්නි කෙනෙකුට නිවන් දකින්න ඕන නම් එයා නිවන ගැනවත් නිවනින්වත් සතුටු නොවන මට්ටමට අභිනන්දනෙ නොවෙන්න ඕන කියනවා. ඒ අභිනන්දනෙ නොවීමෙන් තමයි කෙනෙක් නිවනට පත් වෙන්නේ කියනවා. එහෙනම් ඔයාලගේ ජීවිතේ ලස්සන දෙයක් තියාගන්න. ලස්සන දෙයක් තියාගන්න මොකද්ද? හැම වෙලාවකම ජීවිතේ වටිනාකම නම් ප්‍රශ්නය වටිනාකම හිතින එක නම් හිතේ ප්‍රශ්නේ. ඕකේ පින්වත්නි වටිනාකම දීලා වැඩක් නැහැ කියලා කිව්වට ඔයාලා වටිනාකම දෙන එක නවත්තන්නේ නැහනේ. එහෙනම් මේ කියපු විදියට මිනිසු කොච්චර දේවල් අතහැරලා ඉන්න ඕනද? මේ ලෝකේ වටිනාකම තීරණේ වෙන්නේ වටිනාකම ලෝකේ තියෙන නිසා නෙමෙයි. වටිනාකම තියනවා යැයි එයා බලන නිසා. බලන විදිය වෙනස් කරන එක විතරයි අපි කරන්නේ. ඒතොර බලන්නේ යා එයාගේ ඇතුළාන්තේ ඉන්නේ බලන බැල්ම ඉන්නේ. ඇතුළ විතරයි අපි වෙනස් කරන්නේ. ලෝකයේ ඔය තියෙන විදියටම තියෙන්න දෙනවා. අපි කවදාවත් මේ බුද්ධ සාරණේ කවදාවත් මිනිසුන් ඇඳුම් අඳින්නට යන්නේ නැහැ. ඒවා මේ හාමුදුරුවෝ කරන්නේ යෝනේ. ඔයා මෙහෙම අඳින්න ඕන, මෙහෙම කන්න ඕන, මෙහෙම එන්න ඕන, මෙහෙම කොණ්ඩේ කපන්න ඕන. ඒවා ඕගොල්ලෝ කැමති කැමති විදියට කරගන්න. ඔයාලා කොණ්ඩේ පාට කරනවද නැද්ද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්න. ඒක ගිහියෙකුට තීරණය කරන්න පුළුවන්. ඒක නිවනට අදාළ දෙයක් නෙමෙයි. ඒයි ගෘහස්ත ජීවිතය කියන්නේ මොකද්ද? ගෘහස්ත ජීවිතය කියලා කියන්නේ විවෛවර්ණත්වයක්. විචිත්‍ර දැනක් ඒක. ඒක ඇතුලේ වායස තත්වය තරාතිරම නෑ. යා ස්වභාවයෙන්ම එයා කැමති විචිත්‍රවත්ව ඉන්න. ඒකනේ ගිහියෙක් උපමා කරන්නේ මොනරේකටනේ. පැවිද්දෙක් උපමා කරන්නේ හංසයෙකුනේ. මොනරට තියෙන වෛවර්ණත්වයක් නේ. විචිත්‍රයි. හැබැයි ওই විචිත්‍රත්වය ඇතුලේ නැහැ. එයාගේ සිතේ විචිත්‍රත්වය නැහැ. ඒකනේ මොනරු පිල් විදහලා කැරකුණොත් මේ පිටිපස්ස කැතයි කියලානි කියන්නේ. ඒ වගේ මිනිසුන්ගේ సంతානිය උච්චර ලස්සන නැහැ. ওই කොණ්ඩේ හදාන ඉන්න තරම්, S2 හදාන ඉන්න තරම්, හම හදාන ඉන්න තරම් මිනිසුන්ගේ సంతානේ සිත එච්චර පිවිතුරු නැහැ. ඒ පිවිතුරු නැති කම ගිහියෙකුට අදාළ එක. ගිහිකමි හැටි ඒකයි බුදුරජාණන් උපමා කළේ ගිහියෙක්ගේ ජීවිතය හරියට මොනරෙක්ගේ වගේ කියලා. එතකොට ඒ ස්වභාවය ඔයාලා හොඳට තේරුම් ගන්න ඕන. ඒ බඳු ස්වභාවයක් ඇතුලේ තමයි මම ඉන්නේ කියලා තේරුම් ගන්න ඕන. ඔයාලට මේ ජීවිතය අවබෝධය කරා යන්න ඕන නම් ගොඩාක් දඟලන්න දෙයක් නැහැ. මේ කියන ඒවා අනුව ජීවිතය විමස විමසා බලනකොට නිකන් දිගට දේශනා ටිකක් අහගෙන යනකොට තේරෙනවා ඇත්තෙන් ඉන්න වටිනාකම නැහැ. දැන් අපි ලෝකේ පසුපස ලුහුබඳින කමක් අපේ තියෙනවා. ලුහුබඳින්නේ වටිනාකම් සහිත ලෝකේ හමු වේවියයි කියලා හිතාගෙන. කොච්චර ලුහු බැඳත් හම්බෙන්නේ නැහැ මිරිඟුවක් වගේ කියලා නිකන්. මිරිඟුව කියන එක කවදාවත් වතුර හම්බෙන තැනක් නෙමෙයිනේ. මිරිඟුව කියන්නේම වතුර අහිමි වීම නිසා වෙන දෙයක් නේ. මිරිඟුව පේන්නේ අධික රස්නෙටනේ. අපි මේ මිරිඟුව, ඒ කියන්නේ මිරිඟුව කියන්නේ වතුරසේ පින්වත්නි වතුරට අදාළ සේයාවක්වත් මුණ ගැහෙන තත්යක් නෙමෙයි. සම්පූර්ණින් නොපිටටයි ඔය යන්නේ. මිරිඟුවක් පස්සේ සතෙක් දුවන්නේ වතුර තියනවා කියලාද? වතුර නැත්තටම නැති අවකාශයකයි මිරිඟුව පේන්නේ. ඒ නිසා ඕගොල්ලෝ කොහොම හෝ ආස්වාදයට පත්වන්නේ කියලා හිතුවට ඔයාලා දුවන්නේ ආස්වාදයේ සම්පූර්ණයෙන්ම නැති පැත්තකයි. ওই ගමන වහාම නවත්තලා දාන්න කිසි තේරුමක් ඇති ගමනක නිමෙයි ওই පින්නතුල්ලා ඉන්නේ. ඔය විදියට දුවපු ඔයාලට ලැබිච්ච දෙයක් කියන්නකෝ මට. ඔයාලා උගත්කම් පස්සේ බුද්ධිමත්කම් වියපත් වුණා විතරනේ. මොනවා හරි ලැබිච්ච එක දෙයක් මට කියන්නකෝ. දුක අඩු වෙලා සුඛ ආස්වාදේ මෝරලා ඇති වෙච්ච දෙයක් හිතේ නෑනි. සම්බාධක ඇතුලේ විඩාවටපත් වුණා විතරනේ. බැඳීම් බහුල වෙලා දුක් විඳා විතරනේ. බැඳීම් නම් වැඩි වෙලා තියෙනවා එච්චරයි. මොකද දරුවෝ නලවලා දරුවන්ගේ දරුවොත් නලවන්න උනානේ. එතකොට බැඳීම් වැඩි උනානේ අපිට. ඒ කාලේ දරුවෝ තමන්ගේ ලෝකේ වෙලා හිටිය, දැන් දරුවන්ගේ දරුවෝ තමන්ගේ ලෝකේ කරගෙන ඉන්නවා. එහෙම ලෝකේ කරගෙන හිටිය කියලා ඔයාලා වෙනුවෙන් ඔයාලා හිතනවද ඔයාලගේ දරුවෝ ඉඳී කියලා? ඔයාලගේ මුණුබුරෝ ඉඳී කියලා? අපෝයි නෑ. ඔයාලා මැරිච්ච දවසට ඒගොල්ලෝ ඔයගොල්ලන්ට අයිතිවාසිකමක් කුරුමක්කාරකමක් කියන්නේ නෑ. ඒගොල්ලෝ වාලිය දාලා ඒගොල්ලෝ ගමනක් යනවා. ඔයාලා ඔය නැහුණට ඔය මිනිස්සු වෙනුවෙන්ම කවදාවත් පින්නොත් නී ඔයා අය ඔයාලා වෙනුවෙන් නැහින්නේ. මතක තියා ඕගොල්ලෝ වෙනුවෙන් කිසි මිනිහෙක් නැහින්නේ. පොඩ්ඩක් අඬයි ඕන නා. අනේ අම්මා හිටියානම් හොඳයි කියලා. නමුත් අම්මා හිටියානම් හොඳයි කියලා ඇඬුවා කියලා අම්මා වෙනුවෙන් උරුමකරුවෙක් එදාට බී වෙන්නේ නැහැ. උරුමකමක් නොකිය අඬන කමක් විතරක් අම්බේ. ඒ නිසා ඔය දුන්නු වටිනාකම ඔය හැටියට දෙන්න එපා. ඔක තේරුමක් නැහැ. තේරුමක් නැති බව අවබෝධ කරගන්න. ඒ නිසා ජීවිත අවබෝධය කරා යන කෙනා ඒ ලෝකෝත්තර වීමට නම් එයා මොකද්ද කරන්න ඕන? ලෝකෝත්තර වීමේ මූලික අඩිතාලම තමයි එයා ලෝකයේ දකින විදි වෙනස් කරන්න ඕන. ඒ ලෝකයේ දකින විදි වෙනස් කරගත්ත කෙනා ඒ අත්දකින අත්දැකීමේ මුල් තත්වයට ගිහින් බලන්න ඕන. පින්වත්නි මුල් තත්වයට ගියාම වටිනාකම පේන්නේ නැත්නම් දැන් තත්වයට ගියාම වටිනාකම පේනවා නම් පරමාර්ථ වශයෙන් ඒක වටින්නේ නැහැ. ඇත්තටම වටින්නේ නැහැ. පින්නත් නේ එකේව 10ක් ගණන් කරාම 10 වෙලා ඒක බෙද බෙද බලද්දී 10 වෙන්නේ නැත්තම් 10 කියන ඉලක්කම අර්බුදකාරීනි. අර්බුදකාරීනි. එකේව 10කුත් 10යි, ඒක දෙක මේ සම්පූර්ණ පහේව දෙකකුත් 10යි. ඔය විදියට විමස විමස යනකොට 10 කියන ඉලක්කම සාධනීය වශයෙන් අපට ගොඩ නැගෙන්නේ නැත්තම් තර්කයක් විදියට 10 කියන්නේ සම්පූර්ණයෙන් බොරුවක් නේ. ඔය වගේ ඔයාලට ඔය සකස් වෙච්ච මට්ටමට වටිනාකම තියෙනවා නම් මේ தත්ත්වෙම මුල් தත්ත්වෙට ගියාම වටිනාකම පේන්නේ නැත්තම් වටිනාකම කියන්නේ ඔයාලා සිතින් දුන්න එකක් මිසක් ලෝකයට අදාළ එකක් නෙමෙයිනේ. සිතින් වටිනාකම දුන්න කමක් නෙතිනේ. ඇයි මේක විග්‍රහ කරගනිද්දී අර වටිනාකම පේන්නේ නැතුව යනවා? මේ සකස් වීමට, ඒක සකස් වීම කියන්නේ සංකත ස්වභාවය කියලා අපි උගඩ කියන්නේ. සකස් වීමට නම් වටිනාකම පේන්නේ, මුල් ස්වභාවය වටිනාකම නැත්තම්. ඇත්තටම වටිනාකම නම් ප්‍රශ්නේ, සිතේ වටිනාකම නැත්තම් මිනිස්සු හොයයිද? වටිනාකමක් නැතිව හොයපු දවසක් මට කියන්නකෝ. සිතට වටිනාකම දැනෙච්ච නැති දේවල් හොයපු එක දවසක් මට කියන්න. ඇත්තටම වටිනාකම නැතිව අපි හොයන්නේ. ලෝකේ වටිනාකම දැනෙන මට්ටම සිතුවිලි ජනනය වීමෙන් වටිනාකම පේන්නේ. සිතුවිල්ලක්නේ වටිනාකම කියන්නේ හිතේ. වටිනාකම කියන්නේ සිතුවිලිනේ. සිතුවිලි සමුදේවෙන් නැති මට්ටමට වටිනාකම තේරෙන්නේ නැහෙනි. දැන් ඔයාලා ගැඹුරු නිින්දකට වැටෙනවා. රැයට වටිනාකම පේනවද විටින් විට? නැගිට්ටාමනේ වටිනාකම පේන්නේ. කියන්නේ සිතුවිලි ගැලීම මතනේ වටිනාකම දැනෙන්නේ, වැටෙන්නේ, තේරෙන්නේ. ඒ කියන්නේ වටිනාකම කියන්නේ සිතුවිලි වලට. වටිනාකම රඳාපවතින සිතුවිලි මත චින්තනමය වටි චින්තනය වෙනස් කරපු ගමන් වටිනාකම අතුරුදහන් වෙනවා. චින්තනය වෙනස් කරපු ගමන් ඕගොල්ලෝ බලන සම්පූර්ණ වෙනස් වෙනවා. සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් මට මතකයි එකනික් ඇවිල්ලා කිව්වා මට මොකක් හරි විවාහයේ මේ ආදරය කරපු අයගේ ප්‍රශ්නයක් වෙලා. කිව්වා මට බෑ දැන් මේක දරන්න බෑ. මම මැරෙනවා, මට එපා වෙලා තියෙන්නේ. ඉතින් හරි දුම්නසකට පත් වෙලා. ඉතින් එයාට නිකමට කිව්වා අපෝ එයා මැරෙනෝ නම් මහණ වෙන්නකෝ. අපරාධිනී. නිකන් කිව්වේ. ඔබ මැරෙන්න ඉපන් මහණ වෙන්නකෝ. ඊට වඩා හොඳයි. මෙයා කියන දෙයක් කිසි දෙයක් අහන්නේ නැහැ. නෑ මට යා නැතුව බෑ අරකයි මේක ලොකු කතා කියනවා. එහෙම හරියට මැසේජ් එනෝනේ අපිට. දැන් මේ පිය පෙරේ දත්තා වානි ස්වාමීන් වහන්සේ මට උදව් කරන්න කියලා අපි දන්නෙත් නෑ. මේ මට දරන්න බෑ, මාව රැවැට්ටුවා, මට මං ආදරය කරපු පළවෙනි කෙනා අරවා මේවා කියලා එනවා. අපි ඉතින් දැන් ගණන් ගන්නෑ වැඩිය. අපි දන්නවා සතියක් යනකොට ඔක්කොම වෙනස් වෙලා යනවා කියලා. යාද මැරෙන්න හැදුවට අනික මැරිලා වැඩක් නෑනේ. මොකද ඒ දුකේ බැස යාමක් නේ තියෙන්නේ. මොකටද ජීවිතේ පා කරගන්න? දුක කවදාවත් මෝරන්නේ නැහැ පින්වත්. දුක හැමදාමත් බැහැලා යනවා. අද දුක වැඩි නම් හෙටට දුක ඔච්චර නැහැ. ඒකේ සිද්ධිය නිසා දුකේ බැස යාමක් තියෙන. දුකේ නැගීමක් නැහැ. කවදාවත් දුකේ නැගීමක් නැහැ. සමහර මිනිස්සු අහිමි වුණාම කෑ ගහනවා, අඬනවා. ටික ටික දුක බැස යනවා. හත් දවසේ බණ කියනකොට අඬනවා. තුන් මාසේ බණ කියනකොට ඉච්චර අඬන්නේ. අවුරුද්ද වෙනකොට අඬන්නේම නැහැ. ඊට පස්සේ කොහොමත් අඬන්නේ. දුකේ ඒක යන්නේ එයාට දුක එයාට මේ අරයා වටින්නේ නැහැ නෙමෙයි. මේ ස්වභාවයේ තමයි දුකේ බැස යාමක් තියෙන්නේ. හැමදාමත් දුක බැස යාමක් තියෙන්නේ. දුක මෝරන්නේ. අවාසනාව කියන්නේ දුක නැවත නැවත ජනනය වෙනවා. ආය අලුතෙන් දුක සකස් වෙනවා. ඒකයි ප්‍රශ්නේ. කෙනෙක් අහන්න පුළුවන් දුක බැස යනවා නම් මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. නෑ, දුක ආය ආය සමුදේ වෙනවා. එක එක පැතිවල එක එක අරමුණු නිසා නැවත නැවත දුක හට ගන්නවා. අලුතෙන් දුක සකස් වෙනවා. පවතින දෙයක් නිසාම නිමී දුක ඉන්නේ. එයා බලන විදිය අනුව සිත ඇතුළාන්තය තුල දුක සකස් වෙනවා. දුක සකස් වෙනවා. වටිනාකම ප්‍රමාණය දුකේ ප්‍රමාණය තීරණය කරනවා. වටිනාකම අඩුවෙන්න දුකේ අඩුවීමක්. දුකේ අඩුවීමක්. නමුත් දුක හටගත්ත තැන ඉඳලම දුක බැස යනවා. ඒක තමයි ස්වභාවය. හටගත්ත වෙලාවෙ ඉඳලා දුක බැහැලා යන්නේ. පොඩ්ඩක් ඉවසන්න පින්වත්නි. එතකොට දැන් මම කියපු දෙය හරි ලස්සන දෙයක්. එයා කෑ ගහලා අඬනවා, දොඩනවා, වැළපෙනවා. ඒ දරන්නම බැ. නෑ නෑ මම මැරෙනවාමයි කියනවා. ඉතින් ඒකට තමයි නිකන් කිව්වේ මැරෙනවා නම් අපරාධින ජීවිතය මහාන වෙන්න කිව්වා. එයා ඒක ලොකුවට ගයි කියලා හිතුවේ නෑ. මෙන්න ඊළඟ පාසේ ඇවිල්ලා කියනවා මම කැමතියි ඒකට. අර නිකන් එයාව සතුටු කරා. අනික පින්වත්නි ඔය දුකෙන් බැලපෙනවනේ ඉත ධර්මයක් නැති මිනිහෙකුට ඒක විසඳ ගන්න බෑ. කොච්චර කිව්වත් හරියන්නේ නෑ. ඇත්තටම එයා ඒකට කැමති වුණා. ඊට පස්සේ ඉතින් කිව්වා කමන්නේ ඔයත් තව ටික හිතලා ඉන්නකෝ. ඉතින් ඔයා එහෙම කිව්වට බෑනේ. ඔයා දැන් පැවිද්ද ගැන හිතන්නකෝ. දැන් වට අරමුණක් තියෙනවනේ හිතන්නේ. පැවිද්දේ නම් දුක නෑමයි කියලා මම කිව්වා. පැවිද්ද නම් දුක කියන එකක් වළඳන්නේ. ඉතින් ඇයි නඩත්තුවක් නෑනේ. ලෝකේ දුක සකස් වෙන්නේ නඩත්තුව ඇතුලේ. නඩත්තු කිරීමට තත්වයන් තියෙන එකින් තමයි ඇතුළාන්තේ පීඩිත බවට පත් වෙන්නේ. නඩත්තුව නැති වුණාම එයාට යාව නඩත්තුව නැති වුණාට පස්සේ දුක එන්නේ නැති ඇයි? නඩත්තු කරන්න ලෝකයක් නැතුණාම හිත සැහැල්ලු වෙනවා. දැන් මා වෙනුවෙන් කෙනෙක් නැති එක කොච්චර දෙයක්ද? දැන් මාව බලාපොරොත්තු වෙන මිනිහෙක් නැති එක, ස්ත්‍රියක් නැති එක, අම්මෙක් නැති එක, තාත්තෙක් නැති එක, දරුවෙක් නැති එක, ඒක හරිම රසවත් එකක් නේ. මම්මි බණ කියලා එනකම් පෙරමග බලාගෙන ඉන්න ළමයි මුණුබුරු නැති එක. එතකොට මම ගියත් එකයි හිටියත් එකයි පාර හිටියත් එකයි කාටවත් අදාල නැහනේ. කොහොම රසවත් ජීවිතයක්ද? කවුරුහරි ළමයික් මහණ වෙනවා කිව්වොත් එහෙම ඉක්මනට එදාම යවන්න. ඔයා විතරයි ඉන්නේ කියලා නම් ඉන්න එපා. මේ පැවිද්ද කියන්නේ දුක නැත්තටම නැති වෙන එක. එයා උත්සාහ කළොත් විදර්ශනා කළොත් දුක නිරුද්ධම වෙලා යනවා. ඒකට ලොකු කාලයක් යන්නේ. අවබෝධය කියන එක හරි සුන්දර දෙයක්. ඇතන පැවිදි වීම ඇතුළෙම දුක දුකේ බොහොම සෑහෙන දුර්වල වීමක් තියෙනවා. ඇයි නඩත්තු කිරීම පිණිස දෙවැන්නේ හම්බ වෙන්නේ? ඒ හමු නොවීමම කොච්චර හොඳයිද? කෑව දහන්න කෙනෙක් නැහැ. සනීපෙන් ඉන්නව දහන්න කෙනෙක් නැහැ. ඉතින් අහන්න නැති එකම කොච්චර හොඳයිද? හරිම රසවත් එක. පුළුවන් නම් මහන වෙන්න. පුළුවන් නම් කවුරු හරි කෙනෙකුට මහන වෙන්න ඕන මේ එන්න අපි මහන කරන්නම් උදව් කරන්නම්. ලස්සන දෙයක්. මේ පැවිද්ද කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒකට හරි ලොකු පිනක් තියෙන්න ඕන. පැවිද්ද කියන එකට ලොකු කුසලයක් තියෙන්න ඕන. ඒක නැත්තම් බෑ. ඇයි හරි සැහැල්ලුයිනේ. ඒ සැහැල්ලු ඇතුලේ පින්වත්නි කියන්න වෙන මොකුත් එපා මේක තේරුම් ගන්න. කෑමත් ගෙනත් දීලා වැඳලා යන જાතියක් ඉන්නෝ නම් කියන්නකො. පිනක් ඒක. ඔයාලා කොච්චර විරෝධයක් පාන්නකො මේ එළිය අදින් පස්සේ දාන්නේ දෙන්න එපා මෙයාලගේ වැඩක් නැහැ කියලා. ලෝකේ දන් දෙන එක නවතීද බලන්න. දැන් සමහර පැවිද්දොන්ගේ නොහොබිනා තත්වයන් සමහර තැන්වල මතු. ඉතින් එයා පැවිද්දා නාගෙන ඉතින් ඒකට අපි මොනව කරන්නද? එහෙම කියලා මුළු සමස්ත පැවිද්දට ගරහන්නත් බෑ, ගරහ කරන්න බෑ කාටවත්. පුළුවන් නම් හෙටින්දලා දාන්න නවත්තන්න ලංකාවේ. කවදාවත් කරන්න බෑ. පැවිද්ද කියන්නේ මහා පිනක්. මොන්න තරම් තත්ත්වයක් ආවත් ඔයාලට ලැබෙනවට වඩා අග්‍රම දෙයක් ලැබෙන්නේ. අනික ඔයාලා ඔයාලම හිතන්න ඕගොල්ලොන්ගේ ඕගොල්ලන් හමුණු වටිනාම දේ ඕගොල්ලෝ දෙන්නේ කාටද? දරුවටනේ. පැවිද්දට දන් දෙනකොට දරුවව පේන්නේ එයාට. අත ගහන්න දෙන්නේ නැහැ දරුවට. ඔයාලා දරුවා වෙනුවෙන්නේ හැමදාම අම්ම කෙනෙකුගේ ජීවිතේ ලොකම වැඩේ. අත ගහන්න දෙන්නේ නැහැ එදා ආහාර ටිකට. මේ නන්නා දුනන දැකලවත් නැති කතා කරලා නැති අහලා නැති පැවිද්දෙක් පාත්‍රය අරන් එනකොට අග්‍රම දේ දෙන්න හිත පහළ වෙනවා. ඒක පහළ වෙන ඔයාලගේම අද්භූත දෙයක් නිසා නෙමේ මේ පැවිද්දේ මහා පිනක් තියෙනවා. මහා පිනක් තියෙනවා. ඒක පුදුම දෙයක් පින්වත්. කවදාවත් පැවිද්දෙකුට ගරහන්න එපා. Facebook එකක ලියන්න එපා. Facebook post එකක්වත් share කරගන්න එපා. හරීම ඒ කියන්නේ පැවිද්දෙක් වරදිනකොට ඔයාලා හිතන්න ඕන කොහොමද? පැවිද්දෙකුටත් වරදිනවා නම් අනේ මටත් වරදින්න පුළුවන්. මේ හාඳුරුන්ටත් වැරදිලා නම් එයත් මේ වැඩේ අවුල් කරගෙන නම් මේ සසර කොච්චර අවදානමක්ද? පිළිවෙත් පුරන්න ආපු මේ බඳු භික්ෂුවකුත් කන පිට හැරිලා යනවා නම් මං මීට වඩා පරිස්සම් වෙන්න ඕන කියලා හැම වෙලාවකම අර පැත්තෙන් ඔයාලා හොඳ ගන්න. එයා නැසිලා ඉවරයි. කරන්න දෙයක් නැහැ. එයා යා නැසුණා ඉවරයි. පැවිද්දෙක් වරදක් කළොත් ඒකේ අකුසලයක් බලවත්. නමුත් මේ පැවිද්ද කියන්නේ ආශ්චර්යවත් දෙයක්. වටිනාකම් අඩුයි හිතේ. ඉතින් වටිනාකම් අඩුවෙන්න වටිනාකම් පින්නත් ලෝකේ පුදුම රහස් රසවත් රහසක් තියෙනවා. මොකක්ද දන්නවද? ලෝකෙට වටිනාකම් නොදිච්ච නොදුන්නු දවසට තමයි ලෝකය මනාප විදියට හම්බ වෙන්නේ. හොඳට මේක මම අත්දකින්න දෙයක් මම මේ කියන්නේ. හරි ලෝකේ අතහැරපු දවසට තමයි ලැබෙන්නේ. බුදුරජාන් වහන්සේට අදත් ඉඩම් හම්බ වෙනවා. එච්චර අතහැරීමක් උන්වහන්සේ කළේ. අද ලෝකේ කිසිම ආගමික ශාස්ත්‍රවරයෙකුට භාග්‍යවතුන් වහන්සේට තරම් ඉඩක් නැහැ. මේ අපි වෙනුවෙන් පූජා කරන ඔක්කොම බුදුරජාන් වහන්සේ අරමුණු කරලා පූජා කරන්නේ. බලන්න අතහැරීමේ ප්‍රබලතාවය 2600ක් ගිහිනුත් තවත් ලැබෙනවා. එතකොට ජීවත්වලෙද්දිත් එහෙමයි. ප්‍රධාන වාණිජ නගර එක මේ කොළඹ හතේ වගේ තැනක තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. සැවැත්නුවර ජේතවනාරාමේ රත්තරන් අතුරලනේ ජේත කියන කුමාරයාගේ උද්‍යානයේ පූජා කරන්නේ. 24 කෝටියක් ගිහින් තියෙනවා විවෘත කිරීමට විතර. එතකොට බුදුරජාණන් ඒ පින. ඒ නිසා පින්වත්නි මේ පින කියන්නේ පුදුම දෙයක්. ඔයාලගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක්. හැබැයි ওই පින තුල පින ගැන මැඳහත් වෙන්න ඕන. ඇයි මැඳහත් වෙන්න ඕන? පින කියන්නේ විපාක දෙමින් අනිත්‍ය වෙ යන එක. ඊට වඩා සදාතනික නිවීම පැත්තට තම අපි අවධානය තියෙන්න ඕනේ. එතකොට නිවෙන්ට අදාළ පදනම තමයි මොකද්ද? ඕනම දෙයක මුල් ස්වභාවයට ගිහින් බලන්න. වටිනාකම දිය වෙලා වැක්කිරි. දැන් අර මං කියපු දේ ඔළුවට ගන්න. අර ස්වාමීන් වහන්සේ එයා ඇත්තට මහණ වුණා. මහණ වුණාම මට හම්බෙලා කිව්වා මං හරි සැහැල්ලුවෙන් ඉන්නේ. මං කොච්චර සැහැල්ලුවෙන්ද ඉන්නේ කියලා. මම හරිම ආසාවෙන් සතුටින් ඉන්නේ පැවිද්දි. මේ වගේ සතුටක් මට කවදාවත් හම්බෙලා නැහැ. මං ඒ සතුට වැඩිකමට මගේ කලින් පෙම්වතිය ඉන්න දිසාවට හැමදාම වඳිනවා කිව්වා. ඒ පැත්තට වඳිනවා කිව්වා. ඇයි? එයාගේ තිබුණු චපල සිත, වංචනික සිත මට මෙබඳු සැපයක් හදලා දුන්නේ. ඒ නිසා යාමට ලොකු යහපතක් කළා. අර බෑ මට ජීවත් වෙන්න බෑ, මම මැරෙනවා, මට වෙන කරන්න දෙයක් නැහැ කී කී හිටපු කෙනෙක්. බලන්නකො පින්වත්නි, ලෝකේ අයහපත් අසුභවාදී කියලා දේවල් නැහැ. ඒක ඇතුළටම බහැලා බලනකොට විතරයි අවුලක් පේන්නේ. ඒක ඇතුළටම බහැලා බලනකොට අවුල්. ළිඳේ ඉන්න මැඩියෙකුට පේන්නේ ලින්කට විතරනේ. එයා අවකාශය පිළිගන්නේ. කුරුල්ලෙක් ඇවිල්ලා ලින්කටේ වහලා වැහුවා මැවලුවා කොහෙන්ද දෙන්නේ කියලා. කොල් මම මේ ගොඩාක් සතපුම් ගාන දුර ඉඳලා එන්නේ මේ මහන්සි වැඩිගමට මේ ලින්කටේ වැහුවේ කියලා. එතකොට මේ මැඩියා හිනා වෙලා කියනවලු බොරු කියන්න එපා. අව අහසක් කොහෙද තියෙන්නේ මේ ලින්කටටත් වඩා පොඩි එකක් අහස කියලා. එයාගේ පරාසය. ඔයාලෝ ඉන්න මට්ටමේදී ඔයාලා අද ඔය මට්ටමට වටිනාකම් දීලා හිතුවට බුදුරජාණන්සේගේ ධර්මයට අනුව පටිච්ච සමුප්පාදයට අනුව විමස විමසා විග්‍රහ කර කර පුද්ගල භවකින් තොරව ලෝකේ කියවා බලනකොට පින්වත්නි තේරෙවි මං කොච්චර දුර්වලේවටද මේ වටිනාකම දීලා තියෙන්නේ. වටිනාකම කියන්නේ සිතක් විතරයි නේද? සිතින් නේද වටිනාකම ආරෝපණය කරන්නේ? සිතින් වටිනාකම ආරෝපණය කරලා තියෙන තාකල් ලෝකේ රකින්න වෙනවා, පරිස්සම් කරන්න වෙනවා, නඩත්තු කරන්න වෙනවා නේද? ඒ නඩත්තු කරනකොට භවකර්ම රැස් වෙනවා නේද? ඒ රැස් වෙන භවකර්ම විසින් අනාගත භවයට මාව ඇදගෙන යනවා නේද? තුන් භූමිය අනුව නැවත නැවත ප්‍රතිසන්දිය කරා යන සත්වයේ ගමන් මඟ මේ ආකාරයෙන් නේද හැදෙන්නේ කියලා ඔයාලා බලන්න පුරුදු වෙන්න. එහෙම බලන්න බලන්න කඳුළු එන්නෙම නෑ පින්නොත්. කඳුළු එන්නේ නෑ. මොනවා වුණත් කඳුළු එන්නේ. ලෝකෙම පෙරලලා බලන්නකො කඳුළු ඉන්නෙම නැහැ. ඒක අසත්පුරුෂකමක් අමනුෂ්‍යකමක් නෙමෙයි, යථාර්ථවාදීකම. ඒක යථාර්ථවාදීකම. යථාර්ථවාදීව බලන්න එයාගේ හිතේ හරි කරුණාවක් තියෙන්නේ. හරි කරුණාවයි. හැබැයි කඳුළු එක්ක ගනුදෙනුවක් නැහැ. දැන් ධර්මයක් නැති මිනිහා තුල අකාරුණිකත්වයේ තියෙනවා. ධර්මයත් එක්ක ගනුදෙනුවක් නැහැ. එන්නේ අසත්පුරුෂකම, හරි දැඩි. නමුත් ධර්මයේ තිබ්බට පස්සේ අකාරුණික නැහැ. හරි කරුණාවයි යා ලෝකෙට. හරිම කරුණාවන්තයි. අර ධර්මයේ නිසා කඳුළු ගලන්නේ නැහැ. දුක එන්නේ නැහැ. එයාගේ සිත දුක වෙලා ගන්නෑ. ඇයි? එයා ඉන්නේ දුක සකස් වෙන පාරක නෙමෙයි. මිරිඟුවක් පස්සේ දුවනෝ වගේ වැඩක නෙමේ යා ඉන්නේ. එයා ඉබඳු ඕලාරික දුක් සහිත ඉතා විඩාබර පාරක නෙමේ යා ඉන්නේ. ඔයාලට දුකෙන් ඉවර වෙන්න, දුක නිමා කරන්න මෙන්න මේක විතරක් කරන්න. මුල් ස්වභාවයට හැම දෙයක්ම ගිහින් බලන්න. එතකොට හිතින් වටිනාකම ආරෝපිත තත්ත්වයක් නිතින් ආවේනික තත්ත්වයක් නම් දුක නැහැ. ලෝකේ තත්ත්ව දෙකයි නිතින් ආරෝපිත තත්ත්වය කියලා එකක් තියෙනවා, ආවේනික තත්ත්වය කියලා එකක් තියෙනවා. ආරෝපිත தත්ත්ව කියන එක අපි ආරෝපණය කරලා එකට. ඒකයි ඔයාලට එක එක එකන එක එක විදියට පේන්නේ. එතකොට ආවේනික தත්වේදී නෑකම් නොනෑකම් ඒව නෑ. හැම තැනම කරුණාව තියෙනවා. එයා රේඛාවකින් බෙදා ගන්නෑ. මෙයා අපේ අය, මෙයාලා අපේ අය නෙමෙයි කියලා බෙදන්නේ. කුලය, ජාතිය, ගෝත්‍රය, ආගම අනුව එයා ලෝකේ රේඛාවකින් වෙන් කරලා බෙදලා හඳුනන්නේ. ලෝකේ බෙදලා විග්‍රහ කරලා යා තේරුම් ගන්නේ නැහැ. යා එහෙම තේරුම් ගන්නේ නැහැ. එයාගේ ජීවිතේ හරි ලස්සනයි. ඒ බඳු ලස්සන ජීවිතයක් ධර්මයෙන් ඉන්නේ. එතකොට මේ බෙදලා විග්‍රහ කරලා බලන්න බලන්න යා තුල පුදුම ඥානයක් උපදිනවා. ඊට පස්සේ බෙදිච්ච ඒවාගේ සම්බන්ධය බලන්න. බෙදිච්චේ බුද්ධ ශාසනය නිවෙන්න ඕන බෙද මුල්ම ස්වභාවයට ගිහින් බලන්න. ලෝකෙ විග්‍රහ කරලා බෙදලා බලද්දි වටිනාකම ඉන්නේ නැහැ. මේ මට්ටමට සකස් වෙලා තිබ්බම සිතින් වටිනාකම යනවා. ඒක ඇතුලේ තමයි යාගේ එයා තුල ක්‍රියාකාරකම් හැසිරීම තිරණය වෙන්නේ. හැබැයි බෙදිච්ච බෙදලා බෙදිච්ච අතර අන්තර් සම්බන්ධය බලන්න. ස්වභාවයෙන්ම අපේ සිත වටිනාකම හිටින ආකාරයටයි හිත හැදිලා තියෙන්නේ. නොවටිනා දේවල් වලට වටිනාකම යන විදියටයි හිත හැදිලා තියෙන්නේ. ඒකයි අපේ හිත ස්වභාවයෙන් අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව නිසා මොනවද වෙන්නේ? භව කර්ම රැස් වෙනවා. වටිනාකමක් නැතිවට වටිනාකම දීලා ඒව නඩත්තු කරන්න පරිස්සම් කරන්න දඟලනවා. ඒ දඟලනකොට ඒ දඟලන මට්ටමේදී පින්වත්නි රැස් වෙන භව කර්ම විසින් යාව ආය ආය සසරට අරගෙන යනවා. එයාගේ සිතමයි යාව නිර්මාණය කරන්නේ. ලෝකේ නිර්මාපකෙක් නැහැ. සිත තමයි ලෝකේ නිර්මාණය. ඒ කියන්නේ චitteන නීයති ලෝකෝ. සිතින් ලෝකේ නිර්මාණය කරගන්නේ. සිතට මැවෙන මට්ටමක් තමයි ලෝකය. ඒ මැවෙන தત્ත්වය ලෝකෙට ආදේශ කරලා බලන කමක් තියෙනවා. ඒ වගේම Tamanගේ සිතින්මයි Taman යන තැනක් තීරණය වෙන්නේ. චitteන නීයති ලෝකෝ කියන එකේ අර්ථ දෙකක් ගන්න පුළුවන්. මේ වෙලාවේ ඕගොල්ලන්ගේ සිතට මැවෙන தત્ත්වය ලෝකය. සිතට මැවෙන්නේ නැති தત્ත්වය තුල ලෝකය කියලා එකක් නෑ. හොඳට සිතට මවා ගන්නකො ලෝකය. එතකොට තමයි ලෝකයක් තියෙනවා කියලා හරි හිතෙන්නේ. ලෝකේ මනස තුල මැවෙන එකක්. ඒක එළියේ තියෙනවාම කියලා අවිද්‍යාවට අපි පිළිගන්නවා. ඒ මැවෙන தத்துவයෙන් නිරුද්ධ වී යන දෙයක්, අනිත්‍ය වී යන එකක්, ඒක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන දෙයක් කියලා දැක්ක ගමන්ම එයා ලෝකේ ඒක හොයන්නේ නැහැ. ඒතර දුක ඉන්නේ. ලෝකේ හඹාගෙන යන්නේ අර පරිේශණේ නැහැ. පරිේශණෙන්නේ අර ලෝකේ මනස තුල මැවෙන தத்துவය වටිනා එකක් කියලා සිතින් පිළිගන්නවා. මැවෙන தත් එකක් වටිනාකම කියලා එකක් ඒ වටිනාකමට තමයි තණ්හාව කියන්නේ. ඒ තණ්හාව ආවම තණ්හා පච්චය පරිේෂණ. තණ්හාව නිසා හොයනවා. පරිේෂණම් පටිච්චල හොයනකොට ලැබෙනවා. ලැබිච්ච ලෝකේ අර ඇතුලේ මම හොයපු එකමද කියලා සසඳ සසඳ බලනවා. ඒ සංසන්දනය කරලා බලන එකට තමයි ජීවත් වෙනවා ජීවත් වෙනවා කියන්නේ. සංසන්දනය කරලා බලනවා. බලනකොට එයාට එයා සංසන්ද එයා මනස තුල මැවිච්ච එකම කියලා එයා පිළිගත්තොත් සැප උපදිනවා. බලාපොරොත්තු වෙන එක නෙමෙයි නම් දුක උපදිනවා. ඔන්න ඔය වගේ මනස තුල සිදවන ක්‍රියාවලියක් තුල තමයි සැප දුක තමන් අත්දකින්නේ. පින්වත්නි ඇත්තම සැප දුක ඇති වෙන්නේ බලන විදිහානු. අපි බලන විදිහ විතරයි. ඒ කියන්නේ සම්මා දිට්ඨියනේ බුද්ධ ශාසනයේ ප්‍රමුඛ මූල සම්මා දිට්ඨියනේ බලන්නේ. සම්මා දිට්ඨියෙන් බලනකොට කවදාවත් ඉන්නේ නැහැ ලෝකේ අර වටිනාකම් මෙහෙම ඉන්නේ නැහැ. ඒ නිසා සම්මා දිට්ඨිය පහළ කරගෙන ලෝකෙ විමසන්න මේක බොහොම සරලයි මේ කියපු දේවල්. නමුත් මේ ගොඩාක් සරලයි මේ තරුණ ළමයි මේක එක මට්ටමේ අයින් ඉන්නේ. ඒකයි මම මේ සරල එකක් කිව්වේ. හැබැයි මේක හොඟක් හොඳ එකක්. ඔබ හැම දිනාටම මේ හෝරාවක ධර්ම දේශනාව ජීවිතාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මාළඹේ පොතුවරාව පාරේ පදිංචි KG විජේදාස මහත්මයා ප්‍රධාන දූදරුවන් විසින් දායකත්වයේ දරලා තිබෙනවා. KG විජේදාස මහත්මයා ප්‍රධාන පින්තුන්ට ආශිර්වාද කරනවා. ජූලි මාසයේ 17 වන දින වියවුණු හේමන්ති සුබසිං ආදරණීය බිරිඳට නෝනා මහත්මියට මෑණියන්ට වසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන හේමන්ති සුබසිං නෝනා මහත්මියට අනුමෝදනා වශයෙන් භවගාමි සසර සුවපත් වීම අරමුණු කොටගෙනයි වර්ෂපූර්ණ ධර්ම දානමය පින්කමක් ඇටියට මේ පින්කම සිද්ධ කරන්නේ. එතුමියට මේ කුසල් නිවන් පිණිස වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විජේදාස මහත්මයාගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් හේමන්ති සුබසිංහ මහත්මිය ප්‍රදාන වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ටත් ධර්මශ්‍රවණයට රැස්ුණා වූ පිනතුන්ලා නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ කුසල් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් ඥාතීන්ට හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ දෙමව්පියන්ටත් සුජීවත්ව වෙසෙන KG විජේදාස මහත්මයා ප්‍රදාන ධර්මශ්‍රවණයට රැස්ුණා වූ සියලු දෙනාටත් ධර්මශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ මැදිරියට රැස්ුණා වූ පින්නතුන්ගේ පවුල්වල සියලු දෙනාටත් මේ කුසල් බලවත් වී නිවන් පිණිස මේ කුසල් උපකාර කරගනිත්වායි අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.